ගරු ඇන්ටන් ජයගුඩි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයයි.
ගරු සභානායකතුමනි, අපි අද විදුලි බල අමාත්‍යාංශයේ වැශීර්ෂ සාකච්ඡාව තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් මම හිතනවා අද විදුලි බල ක්ෂේත්‍රයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ අපි විදුලි ජනන ආකාරය පිළිබඳව පොඩි අවබෝධයක් සමගම සාකච්ඡාවට පිවිසියොත් හොඳයි කියලා. අපි දන්නවා විදුලි චුම්බක ප්‍රේරණය තුළින් විදුලි බලය උපදවනවා, චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරනවා ඒක ටර්බයින් හරහා. එතකොට මෙන්න මේ චාලක ශක්තිය උත්පාදනය කිරීම සඳහා ගුරුත්වය යටතේ චලනය වන ජලය අපි පාවිච්චි කරනවා. ඒ වගේම සුළඟේ තියෙන චාලක ශක්තිය අපි භාවිතා කරනවා. ඒ වගේම අපි රත් කරලා හුමාලයේ තියෙන චාලක ශක්තිය අපි භාවිතා කරනවා, විශේෂයෙන්ම හයිඩ්‍රෝකාබන් භාවිතා කරලා විශාල වශයෙන් අපි මේ හුමාලය භාවිතා කරලා විදුලි ශක්තිය එහි චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඒ වගේම න්‍යෂ්ටික ශක්තියත් අපි භාවිතා කරනවා. ඒ වගේම දැන් ලෝකයේ අලුත්ම වාතාවරණය හයිඩ්‍රජන් දහනයෙන් මේ තාපය ලබාගෙන විදුලි ශක්තිය එහි ජල වාෂ්ප මගින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරන එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රකාශ විදුලි ආචරණය, ඒ කියන්නේ සෙමිකන්ඩක්ටර්ස් හරහා සූර්ය ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම. ඊට පස්සේ ඊට අමතරව විදුලි රසායනික ප්‍රතික්‍රියා මගින් බැටරි මගින් විදුලිය ලබා ගැනීම. එතකොට දැන් අපේ රටේ මෙන්න මේ විදුලි උත්පාදනය සඳහා තිබෙන ප්‍රභවයන් මොනවාද? අපි විදුලි උත්පාදනය සඳහා ප්‍රභවයන් අපි රටක් හැටියට මේ දක්වාම අපි විශ්වාස කරලා තියෙන ජල විදුලිය. මෙන්න මේ ජල විදුලිය සම්බන්ධයෙන් ගත්තොත් UN එකේ 1950 දශකයේ සර්වේ එකක් කරනවා. ඒ සර්වේ එකේදී තහවුරු කරගන්නවා මෙගාවොට් 2400 කතර වගේ විදුලි ජනන හැකියාවක් අපේ රටේ තියෙනවා කියලා. ඒක ඊට පස්සේ ඒ සාරුග මහත්තයා වෝටර් රිසෝර්ස් ඔෆ් සිලෝන් කියන පොතේ සඳහන් කරනවා මේක 2200 කතර වගේ කැපැසිටි එකක් අපිට තියෙනවා. හැම ගංගාවක්ම අධ්‍යයනය කරලා ඔහු පොතක් ලියනවා 1965 ඉතර. මෙන්න මේකම තමයි මහවැලි මහා සැලැස්මට මේක භාවිතා කරගන්නේ. එතකොට මෙන්න මේකෙන් දැන් ගත්තොත් එහෙම මෙගාවොට් 1400 කතර හයිඩ්‍රෝ පවර් ප්‍රමාණයක් දැනට අපේ රටේ හදනවා. මේක දල වශයෙන් ගත්තොත් එහෙම 40 කතර වගේ විදුලි උත්පාදනයක්. ඊට පස්සේ ගත්තොත් එහෙම සුළං මගින් ගන්නු ලබන අපිට චාලක ශක්තිය ඒක 2003 ඉතර වගේ මහාචාර්ය ලක්ෂ්මන් ගුරුස්වාමි ප්‍රමුඛත්වයෙන් ඔහු ඇමරිකන් ජාතිකයෙක්, ඇමරිකන් බලශක්ති අධිකාරියේ සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. ඔහු වාර්තාවක් දෙනවා අපේ රටේ මෙගාවොට් 20,000කට ආසන්න ප්‍රමාණයක සුළං විදුලි කැපැසිටි එකක් තියෙනවා නිෂ්පාදනය සඳහා. මේ සඳහා 6% භූමි ප්‍රමාණයකුත් සුදුසුයි කියලා උන් නිර්දේශ කරනවා. ඒත් එක්කම ඊට පසු අවුරුද්දක ජර්මන් එක්ස්පර්ට් ටීම් එකකුත් මේක තහවුරු කරනවා අපේ රටේ කැපැසිටි එක මෙගාවොට් 15,000 කැපැසිටි එකක් තියෙනවා, ඒකට යන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපේ සූර්යාලෝකය, සූර්ය ශක්තිය අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. අපේ රටක් ගත්තොත් එහෙම දල වශයෙන් සෙමිකන්ඩක්ටර් සිලිකන් මෙටල් එකේ වර්ග මීටරයකින් දල වශයෙන් 12-13 කතර වගේ කැපැසිටි එකකට අපිට යන්න පුළුවන්, විශාල විදුලි උත්පාදනයක් කරගන්න පුළුවන්. මේක කොච්චරද කියනවනම් ලෝකයට ලැබෙන මේ පෘථිවියට ලැබෙන සූර්යාලෝකය විදුලි ශක්තිය බවට පරිවර්තනය කරුවොත් දැනට ජනනය වන විදුලි ප්‍රමාණය වගේ 108 ගුණයක් අපිට සෝලා වලින් ලබා ගන්න පුළුවන්. තනිකරම මේ ශක්තිය විදුලිය බවට පරිවර්තනය කෙරුවොත්. ඊට පස්සේ අපිට තියෙනවා රසායනික ඔය බැටරි නිෂ්පාදනයේ පැත්තේ අපේ පිරිසිදු මිනිරන් තියෙනවා. ඒ වගේම මේකෙන් ග්‍රැෆීන් හදන්න පුළුවන්. මෙන්න මේ ග්‍රැෆීන් වල ගත්තොත් එහෙම මැන්චෙස්ටර් යුනිවර්සිටි එක 2007 පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ ග්‍රැෆීන් ව්‍යුහයන් තුළ කොහොමද ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ, ගබඩා කරන්නේ කොහොමද කියලා මේකේ පෝලරයිසේෂන් සම්බන්ධයේ පරීක්ෂණ පත්‍රිකාවක්. මේක කොච්චර වටිනාකමක් තියෙනවද කියලා ගොඩ මේක 2010 දී මේකට හම්බ වෙනවා නොබෙල් ත්‍යාගය. භෞතික විද්‍යාව සම්බන්ධයෙන්. මෙන්න මේක තමයි ඇත්තටම මෙන්න මේ විදුලි මේ බැටරි විදුලිය ගබඩා කරගැනීමේ විශාල පිම්මක් බවට මේක පරිවර්තනය වෙනවා. ඉතින් මෙන්න මේකේ මේත් එක්කම තව අපේ රටේ විශේෂයෙන්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය කරන යුරේනියම් ප්‍රමාණය සුළු වශයෙන් තියෙනවා. මමත් ඒ සම්බන්ධයෙන් පොඩි අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළ කලාපයේ තියෙන ඛනිජ වැලිවල අපිට තියෙනවා මොනසයිට් කියන ඛනිජය මේ 1%ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම බේරුවල ප්‍රදේශයේ පානදුර ප්‍රදේශයේ මුහුදේ තියෙනවා මේ තෝරියම් මොනසයිට්. මෙන්න මේකේ තෝරියම් කියන ඛනිජය තියෙනවා. මේක විකිරණශීලී. මේක අපිට න්‍යෂ්ටික උත්පාදනයේ සදා භාවිත කරන්න පුළුවන්. මේ තෝරියම් වලින් ඇත්තටම යුරේනියම් වලට වඩා 3/1කට වඩා අඩු ශක්තියක් නිපද වෙන්නේ. ඒක නිසා මේකෙන් අපිට පරමාණු බෝම්බ වලට ඇදී මෙන්න මේ සඳහා තමයි අපිට දායක කරගන්න පුළුවන්. මේක ගත්තොත් එම දැනට ඇත්තටම ඉන්දියාව ගත්තොත් එම ඉන්දියාව විශාල වශයෙන් මේ ටෙක්නොලොජි එක දියුණු කරලා මෙන්න සෑහෙන උඩ තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම විදුලි උත්පාදනයක් සඳහා අපේ රටේ විශාල ප්‍රබවයක් තියෙන තැනක අපි කොහොමද අපිට කොහොමද විදුලි අර්බුදයක් පැමිණෙන්නේ? මම හිතනවා උදේ ඉඳලා අපි සාකච්ඡා කරපු ඒවල ගත්තොත් එහෙම අපිට ලැබෙන උපදෙස් අපේ විදුලි වල ඇමතිතුමාට ලැබෙන උපදෙස් ගත්තොත් එහෙම මට හිතා ගන්න බෑ මේ රටේ මෙහෙම ඇමතිවරු හිටියද. අපි දන්නවා සමහර ඇමතිවරියෝ හිටියා මෙගාවොට්ද ලොකු කිලෝවොට්ද ලොකු කියලා හඳුනා ගන්න බැරි. ඒ වගේම තමයි ප්ලේමින්ලා ඒ වගේම මහා විද්‍යාඥයන්ටත් එහා ගිය ඉංජිනේරුවරු හිටියා මේක ඇමතිවරු වෙලා විදුලි බල ඇමතිවරු හිටියා. හැබැයි අපේ රටේ ගත්තොත් 2000 විශාල විදුලි අර්බුදයක් පැමිණියා. දිනකට පැය 16 18 වගේ විදුලි කප්පාදුවකට ලක් වුණා. අපි කොහොමද මේ පහුගිය රජයන් මේක සඳහා ප්‍රතික්‍රියා කෙරුවේ? මගේ දුව ඇතුළු තවත් දරුවෝ ලක්ෂ ගණනක් ඒ ලෙවල් විභාග කරව 2022. ඔවුන් විභාගයට මුහුණ දෙන්න උනේ 2023. ඒ වෙලාවේ දෙමව්පියෝ අපිත් දරුවොත් ඉල්ලා හිටියා කීයක් ගියත් කමන්නේ අපිට විදුලිය දෙන්න. දරුවන්ට විදුලිය දෙන්න මේ ඒ ලෙවල් වලට පාඩම් කරන ඒ ලෙවල් තියෙන සමයේ. හැබැයි ආණ්ඩුව මොකද කෙරුවේ? මේ දරුවෝ ඒ ලෙවල් වලට පාඩම් කරලා වැඩිපුර විදුලිය පාවිච්චි කරයි කියලා වරලා දුන්නේ නැහැ. ඊට පස්සේ ඒ ලෙවල් ඉවරුණා දවස් දෙකෙන් ගාන වැඩි කරුවා පැය 24ම විදුලිය තියෙනවා. අන්න මහලුකුවට කතා කරන උපදෙස් දෙන අපේ විදුලි බල ඇමතිවරයාට උපදෙස් දෙන පාලකයන්ගේ තත්ත්වය. ඉතින් මෙන්න මෙහෙම රටක්. ඊට පස්සේ ඇත්තටම අර්බුදය මොකද්ද තියෙන්නේ? දැන් අපි දන්නවා අපිට පුරෝකථනයක් කරගන්න බෑ. විශේෂයෙන්ම මේ මහවැලි ව්‍යාපාරය හොඳයි. මහවැලි ව්‍යාපාරය හදනකොට අපි දන්නවා ඒකෙ තිබිච්ච තත්ත්වේ. ඒ වෙනකොට ලෝකෙ විශාල වශයෙන් සාකච්ඡා වෙන්න පටන් ගත්තා. ග්ලෝබල් වෝමින් ගැන කතා කරන්න පටන් ගත්තා. ක්ලයිමේට් චේන්ජ් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ කාලේ තමයි ආරම්භය. මෙන්න මේක අපේ මේ ජලාශවලට මේ ජලවිදුලි උත්පාදනයට කොහොම බලපායිද කියලා වරලා මේගොල්ලෝ පුරෝකථනයක් කරගන්න බෑ. ඒකේ උදාහරණයක්. අනිත් එක අපි දන්නවා අපි 1990 දශකයේ අගභාගයේ වෙනකොට එහෙම නැත්නම් 2000 මුල ලෝකේ ගල්ලඟුරු බලාගාර සම්පූර්ණයෙන්ම ඉවත් කරන තැනකට ගියා. ඉවත් කරමින් හිටියා. අන්න එතකොට තමයි අපි කතා කරන්නේ මෙහෙ ගල්ලඟුරු බලාගාර අපි ඇති කරන්න. ඒ කියන්නේ අපිට පුරෝකථනයක් කරන්න බෑ. ඒ වගේම අපි ලෝකේ කොහොමද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ.
අන්න ඔබතුමාට තව විනාඩි 2යි කාලේ.
මේ අර්බුදයේ මූලිකම තැන. ඉතින් මෙන්න මේක හින්දා අපි දන්නවා ලෝකේ මේ වෙනකොට විශාල වශයෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා. විශාල වශයෙන් ඉහළට තැනකට ආපු තැන. හැබැයි පහුගිය ටිකේ අපි දැක්කේ අපේ රජයන් අපේ විදුලි බල ඇමතිවරයන් හිටියේ දශක ගණනාවක් පිටිපසින්. අන්න ඒකේ ප්‍රතිඵල තමයි මේ. ඉතින් මම හිතනවා උදාහරණයක් කියන්න පුළුවන් වික්ටෝරියා වේල්ල. වික්ටෝරියා ජලාශය බොහොම හොඳයි. ටාගට් එක තිබුණේ මෙගාවොට් 210ක් 73ක්. හැබැයි ඒක දුවන්න පුළුවන් අවුරුද්දට උපරිමයෙන් සති දෙකක් හරි සති තුනක් හරි. ඊට පස්සේ මේක බහිනවා මාසෙන් සති දෙකෙන් තුනෙන් 30ට 40ට බහිනවා. ඉතුරු ෂෝටඩ් එක කොහෙද? ඉතුරු ටික ඩීසල් බලාගාර පුච්චනවා. ඒ බලාගාර කාගේද බහුතරයක්? මේක හිටපු ඇමතිවරුන්ගේ. සම්බන්ධයක් නැද්ද? ඕනතරම් ලිස්ට් එකක් දෙන්න පුළුවන්. අන්න එහෙම තමයි මේගොල්ලෝ අර්බුදයට විසඳුවේ. ගරු සභානායකතුමනි, අපි ලෝකයට සමාන්තරව ලෝකේ කොහෙද අද ඉන්නේ? ඒ තැනත් එක්ක ඒ තාක්ෂණයත් එක්ක අපි ඉන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි 2026 අයවැයේදී මෙන්න මේ අපි අයවැයේදී විශාල වශයෙන් හයිඩ්‍රජන් එනර්ජි එක සම්බන්ධයෙන් හයිඩ්‍රජන් දහනය සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සපයලා තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි දන්නවා දිනක විදුලි පරිභෝජන රටාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි පීක් එකක් එනවා හවස 5 ඉඳලා රෑ 11 මාර ඉතර වෙනකම් 2900 කතර වගේ මෙගාවොට් ප්‍රමාණයක්. ඊට පස්සේ බහිනවා මෙගාවොට් 600ට 700ට. අන්න වැඩිපුර විදුලිය ගබඩා කරන්න පුළුවන් බැටරි ටිකක් අපිට ඕනේ. අපි 2026 දී යන්නේ ඒක නිසා තමයි මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන
ලබාගෙන નિયમિત කාලය
පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන මෙගාවොට් 160ක ධාරිතාවයක් තබාගෙන අන්න අර පීක් එකේදී ලබා ගන්න පුළුවන් අවශ්‍යතාවය දෙන්නේ. ඉතින් මං හිතනවා ගරු සභානායකතුමනි මම මේ තෙල් ගැනත් ටිකක් කතා කරන්න හිටියා නමුත් වේලාව මදි. කාවේරි ද්‍රෝණියේ විශේෂම තෙල් ගවේෂණ
අවසන් කරන්න નિયમિતතුමා
ලිංක් ප්‍රමාණයක් ඇනුවා. ඒක ගෑස් තියෙනවා කියලා හඳුනාගත්තා. නමුත් මේක ඉකොනොමිකලි වයබිලිටි එක අපිට තාම නිරීක්ෂණය කරලා නැහැ. ඉදිරියේදී ඒක ඉතාම පාරදෘශ්‍යව අපි ඒක ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් වෙලා ඒක කටයුතු කරනවා. හැබැයි අපේ හිටපු පාලකයෝ මොකද්ද කෙරුවේ? මේකේ පොඩි සිගිති ආතල් එකක් ගත්තා. මොකද්ද තෙල් හම්බුණා කියලා වරලා දැනගත්තා විතරයි තෙල් වලින් රටවටේ දුවනවා. ගෑස් තියෙනවා කියලා නිකන් තහවුරු කරගත්තයි විතරයි ගෑස් වලින් රටවටේ කාර් එළවන්න පටන් ගන්න මහා ජනතාව මුලා කරලා ආපු ආණ්ඩුවක් තමයි දැන් මේ වෙලාවේ අපේ විදුලි බල ඇමතිතුමාට උපදෙස් හපන්නේ. කොහොමත්ම ස්තුතියි.
කොහොම ස්තුතියි.